announcement. I wish to draw your attention to the Article 141A1F of the Constitution of Democratic Social Republic of Sri Lanka, which stipulates the provisions for the appointment of members of parliament nominated by the agreement of members of parliament who do not represent government and those who do not belong to the political party or independent group to which the leader of the opposition belongs, as members of this Constitutional Council. In view of the above, I wish to convene a meeting on Thursday, 8th December 2022 at 3 p.m. in the Committee Room No. 1 in Parliament to discuss and elect a member for the above appointment. And I request all the members of Parliament who do not represent the government and who do not belong to the political party to which the leader of the opposition belongs, that is Samagi Janabalavege, to attend the said meeting. I also wish to inform you that any request or nominations for the said appointment from the Honourable Members of Parliament who would not be present at the above meeting will not be considered. Yes, please.
විවස්ථාදායක සභාව පත්තිර මෙහෙම ඉක්මන් කරන්න එපා ගරු කතානායකතුමා අපිට ටිකක් කල් දෙලේ 8 වෙනිදා කියන්නේ මේ අපි මේ නංගෙන අපිට සාකච්ඡා කරන්න මොකද ස්වාධීන කණ්ඩායම් 40ක් මේ පැත්තේ වාඩිලා ඉන්නවා ඒතකොට අපි ඉතල 40ක් එක සාකච්ඡා කර කණ්ඩායම් පහක් ඉතින් මේක ඉක්මන් කරන්න එපා අනිත් එක රටේ මතයක් තියෙනවා මේ විවස්ථාදායක සභාව පත් කළා ස්වාධීන කමිෂන් පත් කළා මැතිවරණ කොමිෂන් පත් කළා මේ රටේ ප්‍රාදේශ සභාව නගර සභාව මැතිවරණ කල් දාන්න යරයි කියලා ඉතින් ඔබතුමා ඒකට අහු වෙන්න එපා
ඔබතුමාලගේ
අපි ඔබතුමාව ආරක්ෂා කර ගන්න ඕන
අපිට
ඔබතුමා අහු වෙන්න එපා මේ ආණ්ඩුවේ කූට වැඩ වලට
ඔබතුමාලයි මතේ මම දන්නේ නැහැ නෑ නෑ මෙතන අපේ රාජකාරී අපි කරන්නේ
අපි විපක්ෂයේ ඉන්නේ අපිට මේක ඇගිට දැනෙනවා මොකද මේ දැන් හදිස්සියේ දැන් ශීඝ්‍රගාමී විදියට වැඩ යන්නේ
දැන් මේ 8 වෙනිදාන්
පස්සේ අපි සාජක සභාව පත් කරන්න ස්වාධීන කමිෂන් පත් කරන්න
මේ 8 වෙනිදාන් පස්සේ පාර්ලිමේන්තුව රැඳා මාසෙකින්
පොයින්ට් අපි අවුරුදු 3ක් කිව්වනේ ආංශික අධීක්ෂක කාර්යක සභාව පත් කරන්න 19 වෙනි සංශෝධනය ගේන්නේ අවුරුදු 3ක් ඉදිරියේ
දැන් ශීඝ්‍රගාමී විදියට වෙනවා දැන් පත් කරන්න හදනකොට විරුද්ධ
වෙනවා මම කියන්නේ ඔබතුමා අහු වෙන්න එපා මේ ආණ්ඩුවේ ගැටවලට මොකද ඔබතුමා පාර්ලිමේන්තුව අපි ආරක්ෂා කරන්න ඕන රටේ මතයක් තියෙනවා මේ ශීඝ්‍රගාමී යන්නේ ඔබතුමා දන්නේ නැති වැඩි සභානායක දන්නේ නැති වැඩි නමුත් ශීඝ්‍රගාමී යන්නේ මේ වැඩේට කියලා
හරි
මැතිවරණ කල් දාන්න ස්වාධීන කමිෂම තබන්න කැමති කට්ටිය
ඒක මම රාජකාරියක් නෙමෙයි
මම ඔබතුමාට ආදරණීය ගිහිමක් කරන්න
බොහොම ස්තුතියි විශේෂම සඳහන් කරන්න ඕනේ 21 වෙනි සංශෝධනය ආණ්ඩු පක්ෂ විපක්ෂ ඔක්කොම එකතුලා තමයි සම්මත කළේ 21 වෙනි ආණ්ඩු ව්‍යවස්ථාව යටතේ තමයි 20 වෙනි ආණ්ඩු ව්‍යවස්ථාවෙන් මෙපිටට ඇවිල්ලා නැවත වතාවක් මේ ස්වාධීන කොමිෂන් සභාව ස්ථාපනය කරන්නේ එතකොට මේක ව්‍යවස්ථාමය කටයුත්තක් මේක ව්‍යවස්ථාවට පිටින් යන කටයුත්තක් නෙවෙයි එතකොට අපි රජයේ හැටියට කියන්නේ රජයක් පවත්වාගෙන යාමේදී ව්‍යවස්ථානුකූලව කටයුතු කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ටික ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඉතින් මේ සම්බන්ධයෙන් දැන් 21 වෙනි සංශෝධනය සම්මත වෙලා දැන් මාස 3කට ආසන්න කාලයක් ගත වෙනවා. මේ කාල සීමා තුළදී අපි විවිධ සංවර්ධනාත්මක වැඩසටහන් විශේෂයෙන් විපක්ෂ විසින්ම මීට කලින් යෝජනා කළ තිබිච්ච ඒවා පවා අපි අතුලත් කළා. ආංශික අධීක්ෂණ කාර්ය සභා ටික ඊළඟට විශේෂ කාර්ය සභා ටික. ඉතින් මේ ආදී වශයෙන් මේ සියල්ලම ස්ථාපනය කළා. මේක කරගෙන යන්න ඕනේ. කවුරු බලයේ හිටියත් රජයක් පවත්වාගෙන යාමේදී ගවර්නන්ස් කියන එකට රාජ්‍ය පාලනය කියන එකට මේ ආයතන අවශ්‍යයි ව්‍යවස්ථාවේ නියම කරලා තිබෙන නිසා. ඉතින් ඔබතුමා කරන්නේ ඒ ව්‍යවස්ථාපිත කාර්යභාරය. ඉතින් අපේත් තියෙන්නේ ඔබතුමන්ට ඒකට සහයෝගය දෙන එක. අපේ සම්පූර්ණ සහයෝගය තියෙනවා ඒ නියමානුකූලව ව්‍යවස්ථානුකූලව මේ ස්වාධීන කොමිෂන් සභාව පිටවීම සඳහා ඒ සඳහා අවශ්‍ය වන්නා වූ ව්‍යවස්ථාදායක සභාව ඉස්සෙල්ලා ස්ථාපනය වෙන්න ඕනේ. කලින් ඒක තිබුණේ නැහැ විශ්ව ওই විදිහට. ඒ 21 තියෙන විදිහට ස්ථාපනය කරන්න ඕනේ. නමුත් ඒකේ යටි අරමුණක් මොනවත් නැහැ. දැන් මැතිවරණ කොමිෂම එකක්. හැබැයි තව කොමිෂන් කීයක් තියෙනවද ස්වාධීන කොමිෂන් සභාව? මේ සියල්ලම නැවත ස්ථාපනය කරන්න අවශ්‍ය වෙනවා. ඒ සඳහා නාම යෝජනා කැඳවලත් තියෙනවා. ඒවා ලැබිලත් තියෙනවා. දැන් මේ කාර්යය නිසි පරිදි කරන්නයි තියෙන්නේ.
ඔව් ඉස්සුදී. ඔව් මුසාමිල් මන්තෝ මොකද
කතානායකතුමනි ඔබතුමා දන්නවා මේ 21 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අපේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු කණ්ඩායමක් වෙන් වෙලා මුලින්ම අපි ඉදිරිපත් කරපු යෝජනාව. එතකොට ඒක අපි ඊටාම කැපවීමෙන් තමයි මේ යෝජනාව ඉදිරිපත් කළේ. ඊට පස්සේ ආණ්ඩුව එක පිළි අරගෙන ආණ්ඩුවයි විපක්ෂයයි දෙගොල්ලොම එකතු වෙලා තමයි මේ 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගත්තේ. එතකොට දැන් ජනාධිපතිතුමනි මිනිසුන්ගේ පැත්තෙන් අපට චෝදනාවක් තිබෙනවා අපට මේකෙදී දැන් ව්‍යවස්ථාව සංශෝධනය කරගන්න එකඟ වුණාට එතනින් එහා කාර්යභාරයට පාර්ලිමේන්තුව එකඟතාවයක් හදාගන්න බැරි නම් අපිටත් ලොකු චෝදනාවක් මිනිසුන්ගේ පැත්තෙන් එල්ල කරනවා මේ වගේ දෙයක්වත් මේ පාර්ලිමේන්තුවට කරගන්න බැයිද කියලා. ඒ නිසා අපි ඉතාම කරුණාවෙන් ඉල්ලා හිටින්නේ මේ සාකච්ඡා ඉතාම කඩිනමින් පවත්වලා, මොකද අපි කිසිසේත්ම කවුරු හරි මැතිවරණ කල් දාන්න හදනවා නම් ඒගොල්ලන්ට අහුවෙන්නේ නැහැ සහ අහුවෙන්න ඕනෙත් නැහැ, අපිට එහෙම උවමනාවකුත් නැහැ. අපි ඕනෑම මොහොතක මැතිවරණයකට සූදානම්. නමුත් රටේ මහජනතාවගේ පැත්තෙන් බලපුවාම අපි කඩිනම් තීරණ ගන්න ඕනේ කියන එක තමයි අපේ අදහස.
බොහොම ස්තුතියි පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ශාන්ත බණ්ඩාර මහතා. ජනමාධ්‍ය රාජ්‍ය මාධ්‍යරේ පත්කිරීමෙන් හේතුවෙන් ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශකාරක සභාවේ ඇති වූ පුරප්පාඩු සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 133 හි විධිවිධාන ප්‍රකාරව 20-22 දෙසැම්බර් 5 වන දින තීරීම් කාරක සභාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු SMM මුෂාරෆ් මහතා එම කාරක සභාවේ සේවය කිරීම පිණිස නම් කරන ලද බව දන්වන කැමැත්තේ. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119 හි විධිවිධාන සහ 20-22 ඔක්තෝබර් 18 වෙනි දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාවේ කුමක් සඳහන්ව තිබුණද 20-22 නොවැම්බර් 26 වෙනි දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව ප්‍රකාරව රජයේ ගිණුම් පිළිබඳ කාර්යක සභාවේ සේවය කිරීම සඳහා මතු සඳහන් මන්ත්‍රීවරයන්ද තීරීම් කාර්ය සභාව විසින් නම් කරන ලද බව දන්වන කැමැත්තෙමි. ගරු ජයන්ත කැටගොඩ මැතිතුමා, ගරු වඩිවේල් සූරේෂ් මැතිතුමා. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 120 හි විධිවිධාන සහ 20-22 ඔක්තෝබර් මාස 18 වන දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාවේ කුමක් සඳහන් තිබුණද 20-22 නොවැම්බර් 26 වන දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනා ප්‍රකාරව පොදු ව්‍යාපාර පිළිබඳ කාර්යක සභාවේ සේවය කිරීම සඳහා ගරු එම් රාමේශ්වර මහතා තීරීම් කාර්යක සභාව විසින් නම් කරන ලද බව දන්වන කැමැත්තෙමි. ලිපිලේඛනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, 1979 අංක 72 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ දෙවන වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයා වෙත පැවරි ඇති බලතල අනුව 2022 දෙසැම්බර් 3 වෙනි දින ඇති අංක 23.08 ඇදහිලි 72 දරන අතිශේෂ ගැසට් පත්‍රයේ අහා එහි උපලේඛනයේ පළ කරමින් කරන ලද ප්‍රකාශනය මම ඉදිරිපත් කරමි.
කාර්ක සභා වාර්තා පිළිගැන්වීම කෘෂිකර්ම කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාර්ක සභාවේ වාර්තාව ගරු මහින්ද අමරවීර මෙත්තමා.
ගරු කථානායකතුමනි, කෘෂිකර්ම කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාර්ක සභාවේ යොමු කරන ලද 2018 වර්ෂය සඳහා ශ්‍රී ලංකා හදවිම අධිකාරියේ වාර්ෂික වාර්තාව, 2017 වර්ෂය සඳහා සීමා සහිත මිල්කෝ පුද්ගලික සමාගමේ වාර්ෂික වාර්තාව සහ 2017 වර්ෂය සඳහා සීමා සහිත ලංකා පොහොර සමාගමේ වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් වූ එකී කාර්ක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිත කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාර්ක සභාවේ වාර්තාව ගරු
කථානායකතුමනි, වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාර්ක සභාවේදී යොමු කරන ලද 2019 වර්ෂය සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වාර්ෂික වාර්තාව, 2020 වර්ෂය සඳහා ජාතික සමුපකාර සංවර්ධන ආයතනයේ පොල්ගොල්ල වාර්ෂික වාර්තාව, 2020 වර්ෂය සඳහා මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව බාර අරමුදුරේ වාර්ෂික වාර්තාව හා ගිණුම් සහ 2021 වර්ෂය සඳහා පොල්ගොල්ල ජාතික සමුපකාර සංවර්ධන ආයතනයේ වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් වූ එකී කාර්ක සභාවේ වාර්තා මම ඉදිරිපත් කරමි.
රජයේ මුදල් පිළිබඳ කාර්ක සභාවේ වාර්තා ගරු හර්ෂද සිල්ලා මැතිතුමා.
ගරු කථානායකතුමනි, රජයේ මුදල් පිළිබඳ කාර්ක සභාවේද යොමු කරන ලද රජයේ දේශීය ආදායම් සංශෝධන 50 කැටුම් පද 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන්, 1962 අංක 19 දරන ආදායම් සංරක්ෂණ ආඥා පනත යටතේ යෝජනා සම්මතයන්, 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝග, 2011 අංක 18 දරන වරාය සහ ගුවන්තොටුපළ සංවර්ධන බදු පනත යටතේ නියමයන්, 1969 අංක 1 දරන ආනයන හා අපනයන පාලන පනත යටතේ රෙගුලාසි රාජමූල කර්මනාකරණ වාර්තාව සහ 2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ යෝජනා සම්මතය, සම්බන්ධයෙන් එකී කාර්ක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරනවා ගරු කතානායකතුමා. හැබැයි දෙවන වරටත් අප 2010 අංක 17 දරන කැසිනෝ ව්‍යාපාර නියාමන කිරීමේ පනත සහ 2010 අංක 17 දරන කැසිනෝ ව්‍යාපාර නියාමන කිරීමේ පනත සලකල බල්ල දෙවනි වරටත් අපි ඒක කල් දාලා තියෙනවා. අද හැන්දෑවේ 3:00 ඒ කට්ටියට නැවතත් වාර්තාවක් ලබා දෙන්න කියලා තියෙනවා. මේකේ ගැටලුව නැවතත් මම කියනවා මොරල් ඉෂු එකක් ethical ඉෂු එකක් නෙමෙයි. මෙතන තියෙන්නේ කැසිනෝ නියාමන රෙගුලර් නියාමන ආයතනයක් අවශ්‍යයි. අපි ඒ කට්ටියට කිව්වා නියාමන කවදාද මේ ආයතන මේ ස්ථාපනය කරන්න කියලා. ඒගොල්ලෝ අවුරුදු දෙකක් කියලා තියෙනවා. අවුරුදු දෙකක් කොහොමද තවත් අවුරුදු දැන් 12ක් තිස්සේ මේක කරගෙන යනවා. අත්වසේම කතානායකතුමනි කැසිනෝ අපිට දැන් ඊයේ වාර්තාවේ අපි සාකච්ඡා කරා සභාවේදී 7ක් තියෙනවා. 7න් 4යි යම් කිසි හෝ බද්දක් ගෙවන්න. ඒක ඉතුරුට මොකද වෙලා තියෙන්නේ කියලා කවුරුත් දන්නේ නැහැ. ඒ වාර්තේ IRDS එකේ IRD එකේ කට්ටිය කිව්වේ ඇඩ්‍රස් වලට හොයාගෙන ගියා කියලා ඒ කැසිනෝ තියෙනවද කියලා බලන්න. ගියාම හම්බුන්නේ නැහැ කිව්වා එහෙම කැසිනෝ. හැබැයි වෙබ්සයිට් එකේ ඒවා තියෙනවා. බලාගෙන යනකොට ඒවා ඔන්ලයින්. ඒක ඔන්ලයින් වලට කිසිම විදියකට බද්දක් ගහන්නවත් බෑ. මේ දීලා තියෙන දැන් ලයිසන් දෙන්න යන එකේ එහෙම කරන්නවත් බෑ. ඉතින් කතානායකතුමනි කරුණා කරලා අපි මේ පාර්ලිමේන්තුවේ හැටියට තීරණයක් ගන්න ඕනේ. කැසිනෝ දෙනව නම් දෙන්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒ දෙනකොට නියාමනය කරලා අවුරුදු දෙකක් හොඳටම වැඩි. අපි මුදල් ඇමති අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුවත් කරා අද 3:00 වෙනකොට ඒ කට්ටියට අපිට ලබා දෙන්න කියලා පිළිගන්න පුළුවන් කාල පරිච්ඡේදයක්. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. එච්චම් පිළිගැනීම නීතිඥ මොහන් ප්‍රියදර්ශන සිල්ලමැතිතුම. ඔව්.
දැන් අපි දෙපැත්තම කියනවා මුදල් බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට කියලා. දැන් මෙතුමා අපේ හර්ෂ සිල්ලම මතුකිරේ වැදගත් ප්‍රශ්නයක්. මුදල් බලය අපිට තියෙනවා අපි ඒක ක්‍රියාත්මක කරමු. දෙකොල්ලම එකහො වෙලා නියාමනය කරන්න කොන්දේසි වහාම ඉදිරිපත් කරන්න කියලා. අපි සහයෝගය දෙනවා.
හරි. බොහොම ස්තුතියි. ඔව් ඇමතුමා.
ගරු කතානායකතුමනි, පසුගිය දින කීපයේ මම සභාවේ නොමැති අවස්ථාවේ විශේෂයෙන්ම විදුලි බිල සහ ප්‍රතිව්‍යුහගත කිරීම වැඩපිළිවෙල පිළිබඳව විපක්ෂ නායකතුමත් ඒ වගේම විපක්ෂයේ නියෝජනය කරන මන්ත්‍රීවරු ගණනාවක් ඉල්ලීම් සහ යම් යෝජනා ඉදිරිපත් කළ තිබුණා. ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් සඳහා අවස්ථාවක් දෙනවා නම් කතානායකතුමනි
මේ කටයුතු අවසන් වුණාම දෙන්න මුතුමාට. ප්‍රධාන වැඩ කටයුතු වලට ප්‍රථමව දෙන්න. පෙත්සම් පිළිගැනීම මෝහන් ප්‍රියදර්ශන මැතිතුමා.
ගරු කතානායකතුමනි, ගාල්ල හිරිඹුර බද්දගම පාර සමන් අංක 43 දරන ස්ථානයේ පදිංචි BKC ගුණසේකර මහතාගෙන් ලැබු පෙත්සමක් සහ ගෝණපින්නුල සුරම්මේ පාර ලිපිණේ පදිංචි GR නිශාන්ත මහතාගෙන් ලැබුණු පෙත්සමක් ගෞරවයෙන් ඉදිරිපත්
කරනවා. වජිර අභිවාදන මැතිතුමා.
ගරු කතානායකතුමනි, ඉමදුව ඉහළ කොඹල දෙල්ගහවත්ත යන ලිපිණේ පදිංචි DD රුවනි මදුශානි මෙනවිගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නවා.
පූජ්‍ය අතුරලී රතන ස්වාමීන් වහන්සේගේ 27-2 යටතේ ප්‍රශ්න.
ගරු කතානායකතුමනි, මම කැමති මේ ප්‍රශ්නේ අපි යොමු කළ තියෙන්නේ සෞඛ්‍ය අමාත්‍යතුමාට. ගංජා, කැනබීස්, ත්‍රෛලෝකපත්‍ර යන විවිධ නම් වලින් හඳුන්වන ගංජා සාකේ එක්කතකින් අන්තරායකර ඖෂධයක් වන අතර ආයුර්වේදයේ රෝග තුනකට පමණක් එහි ඇති විෂ නාශනය කිරීමේ ප්‍රතිකාර සඳහා යොදාගනී. බටහිර වෙදකමෙහි අපස්මාරය සඳහා පමණක් ඉතා අත්‍යවශ්‍ය අවස්ථාවකදී යොදා ගන්නා ඖෂධයකි. මේ සම්බන්ධයෙන් විවිධ නිෂ්පාදන කෙරෙන බවද සත්‍යයකි. ලෝකයේ රටවල් කිහිපයක පමණක් මේ මහා පරිමාණය භාවිත කෙරේ. විශේෂයෙන්ම දුම්කල නිෂ්පාදන ආශ්‍රිත සිගරට් කර්මාන්තයේ මේ වෙන විට පහත බසිමින් පවතී. ලෝකයේ බොහෝ රටවල් මේ සඳහා ඇති ප්‍රචාරය නැවැත්වීම හේතුවෙන් එකී දුම්කල සමාගම් මගින් ගංජා වැවීමේ දැවැන්ත ප්‍රචාරයක් දියත් කරමින් ඉන්නවා. පළමුව කියුත්තේ ගංජාසාකය සෞඛ්‍යමය වශයෙන් සරට ඉතා අහිතකර බව ශ්‍රී ලංකාව රජයේ දැනටමත් පිළිගෙන ඒ සඳහා නීති පනවා ඇත. ඒ අනුව ගංජා වැවීම, ළඟ තබා ගැනීම, ප්‍රවාහනය, ප්‍රචාරය කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි. එසේ තිබියදී විශේෂයෙන් පනතෙක් තියෙන ප්‍රචාරය කිරීම තහනම් කියලා මේ පාර්ලිමේන්තුවේ සම්පූර්ණයෙන්ම ඒක ප්‍රචාරය කිරීම සඳහා ඇතැම් අය මේ පාර්ලිමේන්තුව පාවිච්චි කරනවා. කනගාටු වූ කරුණ ජනාධිපතිවරයාද එය තමන්ගේ අයවැය කතාවෙදි ප්‍රකාශ කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් කිසිම වාර්තාවක් ගැනීමෙන් තොරව තමයි ගරු කතානායකතුමනි මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. ඒ වගේම ගංජා වලින් සිදුවන මානසික හා සෞඛ්‍යමය බලපෑම පිළිබඳ World Psychiatrist Organization සහ ශ්‍රී ලංකාවේ මනෝවෛද්‍ය සංගමය මගින් මෙහි ඇති මානසිකව බලපාන ඉතා භයානක අනතුරු හෙළිදරව් කරලා තිබෙනවා. එය පැහැදිලි කිරීමට මට මේ අවස්ථාවේ අවස්ථාවක් නැතත් ඒ සම්බන්ධයෙන් මා ප්‍රශ්න කිරීම ප්‍රශ්න කරනවා. වෛද්‍ය සංගමයේද නිර්දේශයයි. එමෙන්ම ගංජා වගා වාණිජ වශයෙන් සිදු කිරීමේදී අභිජනන හයිබ්‍රිඩ් කරන ලද යොදා ගැනීමෙන් ඉක්මන් දැවැන්ත ප්‍රතිලාභ සමයාගම් අපේක්ෂා කරනවා. ඍජුවම ආහාරයක් නොවන හේයින් දුම්කල වගාවට මෙන්ම මේ සඳහා අතිවිශාල ලෙස වල්නාශක, කෘමිනාශක ආදී රසායනික ද්‍රව්‍ය යොදා ගනු ලබනවා. අවුරුදු කිහිපයක් දුම්කල වගා කිරීමේ පසේ ජෛව ජනන ශක්තිය විනාශ වන්නා සේම ගංජා වගාව වාණිජ වශයෙන් සිදු කිරීමේදී වගා කරන ගොබියනුත් වගා බිමත් අවට ජෛව ජනන පද්ධතියත් අතිවිශාල විනාශයකට යොමුන බව දැනටමත් අනාවරණය කරගෙන ඒ පිළිබඳ ලෝකයේ අත්දැකීම් ලද පර්යේෂණ පත්‍රිකා තිබෙනවා. ඒ පිළිබඳව දැනගෙන ඉන්නවද? මේ පිළිබඳ ලීවේති විද්‍යාත්මක පර්යේෂණ පත්‍රිකා බොහෝ තියෙනවා. එමෙන්ම ගංජා වගා කළ රටවල ආර්ථික වශයෙන් ලැබෙන ප්‍රතිලාභට වඩා එරට සංස්කෘතියට කර ඇති විනාශය අතිමහත්. එනෝ ශ්‍රී ලංකාවේ ගංජා වගා කරන්නේ නම් ශ්‍රී ලංකාවේ ආයුර්වේද සංස්ථාවේ අධීක්ෂණය යටතේ ආයුර්වේද නිෂ්පාදන සඳහා පමණක් අවසර ලබා දීම උචිත යන අපගේ අදහසයි. එමෙන්ම නාවීන ඖෂධ නිෂ්පාදන ආයතනය හෝ යක්කල වික්‍රමාරච්චි ඖෂධ නිෂ්පාදනය වැනි ආයතනවලට මේ පැවරීම ඉතාම සුදුසු වෙනවා. ගරු කතානායකතුමනි, ඒ අනුව ගංජාවලට ආයෝජනය කරන්නේ කවුද? ඒ සඳහා එකඟතාවයක් ලැබී ඇද්ද? මනෝවිද්‍යාත්මකව පරීක්ෂණ කර තිබේද? රටවල් කීපයක ගංජා නීතිගත කර තියෙනවාද? ඒ පිළිබඳ ගරු සභාව දැනුවත් කරන්නේද? රජය ගංජා නීතිගත කිරීම සඳහා යම්කිසි එකඟතාවයකට තිබේද? ඒ පිළිබඳ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඉදිරියේදී එම කටයුත්ත කරන්නට යන්නේද? ඊට පෙර අදාළ ආයතන විසින් අන්තරාය කර ඖෂධ පාලසක මණ්ඩලය, ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ ආයතනය ආදීන් විමසා තිබේද? මේ පිළිබඳ සෞඛ්‍යමය හානි පිළිබඳ රජයේ දැනුවත්ද? ඒ පිළිබඳ රජයේ ස්ථාවරය කුමක්ද? මේ සම්බන්ධයෙන් ආයෝජන කැඳවන්නේ නම් කුමන ප්‍රමාණයේ ආයෝජන කැඳවන්නට දැනට එකඟ වී තිබේද? ඒ ආයෝජන වලින් ලැබෙන ඩොලර් ප්‍රමාණය කොපමණද කියා ගණනය කර තිබේද? විශේෂයෙන්ම මේ අවස්ථාවේදී ගරු කතානායකතුමනි, ඔබතුමාගේ විශේෂ අවධානය යොමු කරන්න පැමති ශ්‍රී ලංකා කොලෙජ් ඔෆ් සයිකියාට්‍රිස් කියන ආයතනය මගින් දැනටම මේ සම්බන්ධයෙන් පත්‍රිකාවක් ප්‍රචාරය කළා තියෙනවා. මේකේ විශේෂයෙන්ම මනෝ ආසාදිතය සම්බන්ධයෙන් ඇතිවිලා තියෙන තත්ත්වයක්, ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍යමය ප්‍රඥප්තියට අනුව ශ්‍රී ලංකාව අස්සම් කළා තියෙනවා. එතකොට මේ පිළිබඳ මහජනයාගේ ඡන්දයෙන් බලයට පත් වූ අය අත්නෝමතික ප්‍රචාරය කරමින් ඊට මාධ්‍ය ප්‍රචාරය ලබා දෙමින් විශාල පෙළඹවීමක් කරනවා. මා කියන්න කැමති සමහර දැනුගත් මැතිඅමුතුරු පෝමේ ගැන කරනවා. බැලූ බැල්මට මේකේ වාණිජ නිෂ්පාදන තියෙනක ඇත්ත. නමුත් මෙහි හානිය අන්තරාය කර තත්ත්වය ඉතාම භයානක බව මෙම සංවිධානය ඉදිරිපත් කළ තියෙනවා. ගරු කතානායකතුමනි, මට ඒ කියවන්න වෙලාවක් නොමැති නිසා මම ඒ මනෝවෛද්‍ය සංගමේ සභාපති කපිල රණසිංහත්, ඒ වගේම වෛද්‍ය සුරේ පෙරේරත් ඉදිරිපත් කරලා තියෙන සභාපති ලේකම් හැටියට ඒකේ මෙහි තියෙන භයානකකම පිළිබඳව විශේෂයෙන් 1961 මද්ද්‍රව්‍ය ප්‍රඥප්තිය පිළිබඳ දක්වලා තියෙනවා. 71 මනෝචිකිත්සක ද්‍රව්‍ය පිළිබඳ, 1988 මද්ද්‍රව්‍ය හා මනෝචිකිත්සක ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමේ ප්‍රඥප්තිය පිළිබඳව ලංකාව එකඟ වී ඇති බව දක්වලා තියෙනවා. එම වාර්තාව ඉංග්‍රීසි සිංහල භාෂා දෙකෙන්ම හැන්සාඩ්ගත කිරීම සඳහා මතු පරපුරට මේකේ තියෙන தத்துவය තේරුම් ගැනීම සඳහා, අපේ වගකීම ජනතා වෙනුවෙන් ඉෂ්ට කර බව දැන ගැනීම සඳහා මේ වෙලාවේ මම සභාගත කරන ගරු කතානායකතුමනි, රට ඉතාම අගාධයකට වැටලා තිබෙද්දි, මත්ද්‍රව්‍ය වලින් රට ගිනිගෙන තිබෙද්දි මේ වගේ යෝජනා වලින්ද මේ රට ගොඩ ගන්න පුළුවන්? මම දන්නේ නැහැ. බොහොම ස්තුතියි.
ගරු අතනායක ස්වාමීන් වහන්සේගේ පළවෙනි ප්‍රශ්නය ගංජා වලට ආයෝජනය කරන්න එන්නේ කවුද? නොදනි. එසේ එකඟතාවය ලැබී ඇද්ද? පිළිතුර නොදනි. මනෝවිද්‍යාත්මක පරීක්ෂණ කරලා තිබෙනවාද? පිළිතුර දේශීය හා විදේශීය වශයෙන් මනෝවිද්‍යාත්මක පරීක්ෂණ සිදු කර ඇති බව වාර්තා වෙනවා. ප්‍රශ්න අංකේ 3, රටවල් කීයක ගංජා නීතිගත කර තිබෙනවාද? මේ පිළිබඳ ගරු සභාව දැනුවත් කරන්නේද? පළවෙනි ප්‍රශ්නේ 3 එකට පිළිතුර නොදැනි තොරතුරු සොයා බැලීමෙන් අනතුරුව ගරු සභාව දැනුවත් කිරීමට කටයුතු කරන ලැබේ. 4 ප්‍රශ්නය, රජයේ ගංජා නීතිගත කිරීමට යම්කිසි එකඟතාවයක් තිබේද? පිළිතුර නැත. ප්‍රශ්නේ 5, ඒ පිළිබඳ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඉදිරියේදී එම කටයුත්ත කරන්න යන්නේද? නැත. 1961 අංක 31 දරන ආයුර්වේද පනතේ 77 වගන්තිය ප්‍රකාරව ආයුර්වේද නීති සංග්‍රහය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කෙටුප්පත් කරමින් පවතී. 1961 අංක 31 දරන ආයුර්වේද පනතේ 77 වගන්තිය මේ සමග සභාගත කරන එම සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන වගන්තිය. අංක 6 වෙනි ප්‍රශ්නයේ ඊට පෙර අදාළ ආයතන විසින් අන්තරාකාර ඖෂධ පාලක මණ්ඩලයේ ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ ආයතනයෙන් අසා තිබේද? ඊට පහ පිළිතුරට අනුව අදාළ නොවේ. ප්‍රශ්නය 7 මේ පිළිබඳ සෞඛ්‍යමය හානි පිළිබඳ රජයේ දැනුවත්ද? ඒ පිළිබඳ රජයේ ස්ථාවරය කුමක්ද? ගංජා නීතිගත කිරීම රජයේ එකඟතාවයක් නැත. ඖෂධීය කාර්යයන් සඳහා පමණක් භාවිතා කිරීමට යෝජනා කෙරේ. ප්‍රශ්නයේ අංක 8 මේ සම්බන්ධයෙන් ආයෝජන කැඳවන්නේ නම් කොමන ප්‍රමාණයේ ආයෝජන කැඳවන්ට එකඟ වෙ තිබේද? ආයෝජන ලැබෙන ඩොලර් ප්‍රමාණය කොපමණද? ඉහත 4 සහ 5 පිළිතුර අනුව අදාළ නොවේ.
ඔව් මද්දුම් බණ්ඩාරමැතිතුමා.
කථානායකතුමනි, ජනාධිපතිතුමාගේ අයවැය කතාවේ පැහැදිලිව තියෙනවා මේ ගංජා වගාව පටන් ගන්න වැඩපිළිවෙලක් සකස් කරන්න කියලා. කොහොමද මේ ඇමතුමා කියන්නේ? ඇමතුමා කොහොමද කියන්නේ මේ අපි රජයේ ප්‍රතිපත්තියක් නැහැ කියලා? කමිටුවක් දානවා කියලා තියෙනවා. තේ ප්‍රතිපත්තියක් තියෙන නිසානේ මේ ඇමතුමා ඉල්ලාස් කරගන්න ඔය කතාව. එතුමා ප්‍රකාශ කරේ.
ඔව් මේ අවදි කලේ
මේ
විමසා බැලීම සඳහා කමුටුවක් යෝජනා කරන ලබන බව. අපි මේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්නේ ආයුර්වේද දෙපාර්තමේන්තුව සහ දේශීය වෛද්‍ය විශේෂේෂ්ඨයට අදාළ පමණයි. ගරු
බොහොම ස්තුතියි. ඔව් මුජිබර් රහමන් මන්තුමා ඉක්මන් කරන්න.
ගරු කථානායකතුමනි
ඉක්මන් කරන්න.
කථානායකතුමනි, ස්ථාවර නියෝග 143 යටතේ ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමැති. මේකේ තියෙනවා මෙම ස්ථාවර නියෝගවල නිශ්චිත වශයෙන් විධිවිධාන සලසා නොමැති සියලුම කරුණුද මෙම ස්ථාවර නියෝග ක්‍රියාත්මක කිරීම පිළිබඳ වැඩි විස්තර සම්බන්ධයෙන් සියලුම ප්‍රශ්නද මෙහෙයවීම සිදු කරන ලැබිය යුත්තේ කථානායකවරයා විසින් යෝග්‍යයයි සලකනු ලබන ආකාරයට වරින් වර කරනු ලබන නියෝග ප්‍රකාරය. මම මේ අර්ථය තමයි ඔබතුමාගේ අවධානය යොමු කරන්නේ. ගරු කථානායකතුමනි, මම ඊයේ පාර්ලිමේන්තුව තුළ විශේෂයෙන්ම ආගමන විගමන පාලකවරයා විසින් නිකුත් කරපු ලිපියක් සභාගත කරා. ඒ ලිපිය විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රී කෙනෙක් සම්බන්ධව ඩිප්ලොමැටික් පාස්පෝර්ට් එකක් ඉෂුව කරන්න කියලා ප්‍රධාන ලේකම්වරයා ඉෂුව කරපු ලිපිය සම්බන්ධව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කොන්ට්‍රෝල්වරයා 2021 12 15 ලිපියක් නිකුත් කරලා තියෙනවා. එයාට ඩිප්ලොමැටික් පාස්පෝර්ට් එකක් දෙන්න බෑ, එයා ඇවිල්ලා බ්‍රිතාන්‍ය පුරවැසියෙක් කියලා. ඉතින් මම ඔබතුමාගෙන් අහන්න කැමතියි, ඔබතුමා මේ කථානායකවරයා හැටියට මේ පිළිබඳව යම් දැනුවත් වීමක් තියෙනවද කියලා.
ඒ ගැන මම විමසලා ඔබතුමාට දැනන්න. ඔව් මේ වීරසමන වේදසිංහ මන්තුමා.
කථානායකතුමනි, මම හිතන්නේ අපේ පාර්ලිමේන්තුව ස්ථාවර නියෝග රකින්නකොට රටේ සාමාන්‍ය අපේ පාර්ලිමේන්තුවේ සම්ප්‍රදාය තුළ රටේ නීතියක් රකින්න ඕන. එතකොට රටේ මත්ද්‍රව්‍ය සහ මත්පැන් සම්බන්ධව ප්‍රචාරණය කිරීම වාරණය කරලා තියෙනකොට මේ තහනම් උත්තේජක තහනම් මත්ද්‍රව්‍යයක් වෙච්ච ගන්ධ සම්බන්ධව මේ සභාගර්භයේ වරප්‍රසාද පාවිච්චි කළ විතරක් නෙවෙයි සභාවෙන් එළියෙත් මේ ගන්ධ ගහන කට්ටිය මේක ලොකු ප්‍රචාරණයක් යනවා. එතකොට මේ නීති විරෝධී වැඩේට මේ පාර්ලිමේන්තුව ඉදකට දියන්න එපා. දැන් මේ අයවැය ලේඛන යෝජනාවක් විදියට මේ පිළිබඳව ජනාධිපතිතුමා ඉදිරිපත් කරනකොට අවම වශයෙන් මේ පිළිබඳව මූලික අධ්‍යන වාර්තාවක්වත් තියෙන්න ඕන. අධ්‍යන වාර්තාව නැත්නම් නිකම් මේ දේ ගෙනාවේ සිසිරජාගල ඇමතිතුමාගෙන් දැනගන්න කැමැති මේ දේ ගෙනාවේ මේ රටේ මූලික ප්‍රශ්න ටික අමතක කරලා මේ අයවැයෙන් කරන්න හදන විනාශයන් ටික අමතක කරලා රට වෙනතනකට තල්ලු කරන්නද අපිටත් ගන්ධ ගස්වන්නද කියන දැනගන්න කැමැති.
ඔව් එතුමනි, ජනාධිපතිතුමා අයවැය ලේඛනයේදී පාවිච්චි කරේ ත්‍රිලෝක විජේපත්‍ර කියන වචනය. එය ආයුර්වේදයට අනුව අදාළ වෙන වචනයක්. මට පේන්නේ මේවා පාවිච්චි කරලා තියෙන්නේ මේ ප්‍රශ්න අහන මන්ත්‍රීතුමන්ලා. ඒ නිසා ඔබතුමන්ලා තමයි මේ වැරදි වචන පාවිච්චි කරලා නොමගෙවන්නේ මේ සභාව. මම ඊටාම විධිමත් ආයුර්වේද විද්‍යාවට අනුව තමයි පිළිතුරු සපයන්නේ. ආයුර්වේද පනතේ අපි කරන සංශෝධන සභාගත කරනවා කියන කතාවයි
තමයි.
අනවශ්‍ය වචන පාවිච්චි කරන්න එපා සභාව ළමයි.
තමයි ස්ථාවර නියෝග 29
එකෙක් කතා කරන්නේ.
ඔබතුමාගේ ගරු අවධානයට යොමු කරනවා
එක්කෙනෙක් කතා කරන්නේ.
ගරු කතානායකතුමා, ස්ථාවර නියෝග 29 ඔබතුමාට අවධානය යොමු කරන්නේ මම වරප්‍රසාද ප්‍රශ්නයක් ගොනු කරන්නේ. දැන් ගරු සභානායකතුමා කිව්වා වගේ 22 වෙනි සංශෝධනයේ 21 අනුමත වුණා. 179ක් අත ඉස්සුවා ගරු කතාන. ඒකේ මම ඉන්නවා. එතකොට දැන් මේ බුජුබර් මන්ත්‍රීතුමා එල්ල කරන ප්‍රශ්නේ ඊයේ එතුමා පැහැදිලි කළා ආගම විද්‍යා දෙපාර්තමේන්තුවේ අපේ පාර්ලිමේන්තුවේ අද නියෝජනය වෙනවා පුරවැසිභාවයේ නැති මන්ත්‍රීවරේ. ඒක 179ක් අත උසලා කරු කතාන. ඔබතුමා ඒ පනත අස්සම් කරලා තියෙන්නේ. එතකොට ඒක නීතිය. එතකොට ඒ නීතිය ක්‍රියාත්මක වෙයි අධිකරණයෙන් මේක විසඳනවා කියන කාරණේ අපි දන්නවා. හැබැයි අධිකරණයෙන් විසඳනකන් ඔබතුමා එකගද මුලසුනේ දරන කතානායකවර හැටි ඔබතුමා අස්සම් කරපු ඒ පනතේ අදාළ නීත්‍යානුකූල නොවන මන්ත්‍රීවරයෙක් මේක වාඩි වෙලා ඉන්නවා. මම කියනවා මේ 21 ඉස්සරහනක 21 දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 80 තියෙනවා ඔබතුමා අස්සම් කරලා ඒක නීතියක්. එතකොට මේ 21 තියෙනවා පිටස්තරේ. මම නීතිය ගැන දන්නා කරුකත මට අවසර දෙන්න. සමා වේලා මං ඉල්ලුවේ ඉතාල විනීතවනේ මං විනීතව 29 ඉල්ලුවේ මගේ මම මොකද මම ඡන්ද දීපු මන්ත්‍රීවරේ
මට
කියනවා. හරි නැගිට්ටා මම බය වුණා ඔබතුමා දෙයිදී කියලා. ඒ නිසා මේ විස්තරණයක 21 තියෙනවා කරු කතානායකනි යම් ප්‍රතිපාදනයක් ඔබතුමාට පුළුවන් නම් මේක සලකලා පිටස්තරයේ සලකලා යම් කටයුත්ත කරලා දැන් ඔබතුමා අස්සම් කරපු පනතේ තියෙනවා. දැන් ඊයේ අපි විධායකයේ හිටියා ජනාධිපතිතුමා හිටියා ජනාධිපතිතුමා දීපු උත්තරේ පිළිබඳව අපි කනගාටු වෙනවා. අපි හොරකමක් ගැන කියනවා වංචාවක් ගැන කියනවා. ඒ 179 අත උසුපු පනත වීලුවක් බවට පත් වෙලා කියනවා. ඔබතුමාලා ඇයි විරුද්ධයේ මන්ත්‍රීතුමිනේ මේකද? ඒ අපි ඇහුවේ විධායක ජනාධිපතිතුමා දඩුවමක් දෙන්න කියලා. හැබැයි ජනාධිපතිතුමා කියලා කී කරු කතානායකතුමනි ඇයි ඔබතුමාලා විරුද්ධ කියලා? ඒක හරි නෑ මේ රටේ ප්‍රධානී හැටි එතුමාට. ඔබතුමාටත් හරි නෑ මේක. විසඳන්න.
ඒක එතුමත් එක බේරගන්න.
ඔබතුමාලා අපි කතා අනුමත කරපු මේ පනතේ මේ මන්ත්‍රීවරයෙක් ඉන්න මන්ත්‍රීතුමියක් ඉන්නවා පාර්ලිමේන්තුවේ දිත්ත පුරවැසිභාවයේ නැති. ඒක හරි වීලුවක් කරු කතානායකතුමනි.
හරි හරි. බොහොම ස්තුතියි අපි 얘 ගැන හොයලා බලන්න. කංචන විජේසේකර මන්ත්‍රීතුමාගේ මේ
ගරු කතානායකතුමනි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. කාලය ලබා දීම පිළිබඳව පසුගිය දින කීපයේ විපක්ෂ නායකතුමත් විපක්ෂයේ මන්ත්‍රීවරුනුත් විශේෂයෙන්ම විදුලි බිල සංශෝධනය පිළිබඳව විවේචන එල්ල කරා. ගරු කතානායකතුමනි මේකෙදී පැහැදිලි කිරීමක් කළ යුතුයි. විශේෂයෙන්ම පසුගිය දින කීපයේ සමහර මහජන නියෝජිතයන් ඒ වගේම මහජන උපකිතා කොමිසම ජනතාව නොමග යැවීමේ කටයුත්තක් ඉදිරියට තිබුණා. මේ ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාව යෝජනාවලිය ඉදිරිපත් කළ තියෙන්නේ විදුලි බල මණ්ඩලයේ පසුගිය කාලයේ ඇතිවෙච්ච අලාභයන් පියවා ගැනීම කියන එක. ගරු කතානායකතුමනි පැහැදිලිව කියන්න ඕන රජයේ විසින් ඉදිරිපත් කරපු යෝජනාවලිය තුළ පසුගිය කාලයේ ඇතිවෙච්ච අලාභයන් පියවා ගැනීමට කිසිම යෝජනාවක් ඉදිරිපත් කළා නැහැ. විශේෂයෙන්ම කැබිනට් පත්‍රිකාවේ පසුබිම් වාර්තාව තුළ දක්වලා තියෙනවා විදුලි බල මණ්ඩලයේ පසුගිය කාලය තුළ දිගින් දිගටම කොපමණ පාඩුවක් ලැබුවද ඒ වෙනුවෙන් මහා භාණ්ඩාගාරයේ හැටියට මැදිහත් වෙලා කොපමණ මුදලක් විදුලි බල මණ්ඩලයට ලබා දෙන්න කටයුතු කරාද කියන එක. ඒ වගේම මේ යෝජනාවලින් ඉදිරිපත් කළ තිබුණේ වෙන කිසිවක් නෙවෙයි මෙරටේ විදුලි ජනන වියදමට සරිලන ආකාරයේ ගාස්තු ක්‍රමවේදයක් නිර්මාණය කළ යුතුයි. ඒ නිර්මාණය කිරීම පමණක් නෙවෙයි සෑම වර්ෂයකම ජනවාරි මාසෙත් ජූලි මාසෙත් අවස්ථා දෙකකදී ඒක ස්වයංක්‍රීයව යාවත්කාලීන කර විශේෂයෙන්ම ඒ වියදමට ගැළපෙන ආකාරයට ගාස්තු සංශෝධනයක් කළ යුතුයි කියන එක. ගරු කතානායකතුමනි පසුගිය සති කීපය තුළ විදුලි බල මණ්ඩලය විසින් අපිට ඉදිරිපත් කළ තියෙනවා එළමෙන අවුරුද්දේ 2023 අවුරුද්දේ විදුලි ජනනය කිරීම සඳහා කොපමණ මුදලක් වැය වෙනවද කියන එක. ගරු කතානායකතුමනි මේ රටේ අර්බුද නිර්මාණය වුණේ පහුගිය කාලේ විදුලි අඛණ්ඩව ලබා දීමට නොහැකි වීම නිසා. අද දවසේ පැය 2 විනාඩි 20ක විදුලි කප්පාදුවක් අපිට කරන්න සිද්ධ වෙලා තියෙන්නේ අපේ ජල විදුලි බලාගාරවල තියෙන ධාරිතාවත් ඒ වගේම අපේ තියෙන ගල්ලංගුරු බලාගාරයේ තියෙන ධාරිතාවත් උපරිම වශයෙන් පාවිච්චි කරත් අපිට දැවි තෙල් සහ ඉන්ධන භාවිතා කළ යුතුව තිබෙනවා ඉතිරි අවශ්‍යතාවය සම්පූර්ණ කර ගැනීම සඳහා. එනිසා පහුගිය කාලේ අපි විදුලි බල මණ්ඩලයට කිව්වා 2023 වර්ෂය සඳහා අපිට සලසුමක් සකස් කළ දෙන්න අඛණ්ඩව විදුලිය ලබා දීමේ ක්‍රමවේදය කියලා. ඒ අනුව විදුලි බල මණ්ඩලය ඔවුන්ගේ තියෙන පරිපාලන පද්ධතිය සිස්ටම් කන්ට්‍රෝල් එක විදුලි බල මණ්ඩලයේ ඉන්න ඉංජිනේරවරු සියලු දෙනාම මේකේ හදලා තියෙනවා. ගරු කතානායකතුමනි ලබන අවුරුද්ද ඔවුන් උපකල්පනය කරන්නේ ලබන අවුරුද්ද නියගයක් ඇති වෙයි කියලා. මේ වගේ වර්ෂාපතනයක් ඇති නොවේ කියලා තමයි උපකල්පනය කරන්නේ. නියගයක් ඇති වුණොත් අපිට වර්ෂාපතනය අඩු වුණොත් අපේ බලාගාරවලින් උත්පාදනය කරන ජල විදුලි අඩු වුණොත් ඔවුන් උපකල්පනය කරලා තියෙනවා සාමාන්‍ය වශයෙන් ගත්තොත් එහෙම විදුලි ඒකකයක් උත්පාදනය කිරීම සඳහා රුපියල් 56.90ක් වැය වෙන බවට තමයි උපකල්පනය කරලා තියෙන්නේ. ඒ 56.90 වැය වෙනවා කියලා උපකල්පනය කරලා තියෙන්නේ මේ අවුරුද්දේ ගරු කතානායකතුමනි මේ වර්ෂයේ අපිට විදුලි බල මණ්ඩලයට විශේෂයෙන්ම ගිගබොට් පැය
ගිගවොට් පය 16370ක් තමයි මේ අවුරුද්දේ අපිට අවශ්‍ය වෙන්නේ විදුලි බලය උත්පාදනය කරන්න. ඒ උත්පාදනය කරන්නේ පය දෙකක පය තුනක විදුලි කප්පාදු පහුගිය කාලේ තිබුණු පය හයක විදුලි කප්පාදුවත් එක්ක. නමුත් පය 24ම අඛණ්ඩව දෙනවා නම් උන් ඉල්ලීමක් කරනවා අඩුම තරමේ ගිගවොට් පය 17155ක් උත්පාදනය කළ යුතුයි කියලා. ඒ අනුව තමයි ඔවුන් හදලා තියෙන්නේ 56.90ක් වැය වෙනවා. නමුත් දැනට තියෙන මහජන උපකිතා කොමිසම් පහුගිය අගෝස්තු මාසේ විදුලි බල මණ්ඩලය ඉල්ලපු සංශෝධනය නෙමෙයි කරු කතානායකතුමනි ලබා දුන්නේ. පහුගිය අවුරුද්දේ රුපියල් බිලියන 800ක් වැය වෙනකට උත්පාදන වියදම විදුලි බල මණ්ඩලයට ලබා දුන්නේ උත්පාදන වියදමෙන් රුපියල් බිලියන 500ක් ආවරණය වෙන ගාස්තු සංශෝධනයක් පමණයි. ඒක එක සැරේ ලැබිච්ච එකක් ප්‍රශ්නයක් කරු කතානායකතුමනි. අවුරුදු 9කට පස්සේ සංශෝධනය කරේ මහජන උපකිතා කොමිසමේ වගකීමක් තියෙනවා. හැම අවුරුද්දෙම මේ සංශෝධනය කළ යුතුව තිබෙනවා. දැන් විදුලි බල මණ්ඩලය 2009 වෙනකම් මේ සංශෝධන කරනට අවුරුද්දකට සැරයක් හෝ දෙසැරයකට සැරයක් මේක කරා. නමුත් මහජන උපකිතා කොමිසම පහුගිය කාලේ දෙවතාවයි කළා තියෙන්නේ විදුලි බල පිළිබඳව සංශෝධනය කළා තියෙන්නේ. ගරු කතානායකතුමනි, එතකොට මේ 56.90ක් වැය වෙනකොට දැනට අය කරන ගාස්තුව තුල සාමාන්‍ය ගයක් ගත්තම අය කරන්නේ 29714යි ගරු කතානායකතුමනි. 29714ක් අය කරනකට රුපියල් 27ක තියෙනවා පරතරයක්. ඒ රුපියල් 27ක පරතරය කියලා කියන්නේ රුපියල් බිලියන 423.5ක් අපිට වැය වෙනවා. අමතර වශයෙන් මේ ගාස්තු වශයෙන් ලැබෙන මුදලට අමතරව මහා භාණ්ඩාගාරයේ හෝ බදුගෙවන ජනතාව හෝ කෙසේ හෝ ලබා දෙන්න ඕන විදුලි බල මණ්ඩල මේක කරගෙන යන්න. එතන මේකේ විකල්ප දෙකයි තියෙන්නේ. අපි රුපියල් බිලියන 423 මහා භාණ්ඩාගාරේ දෙන්න බෑ කියන එක අපි හොඳටම දන්නවා. මේ වෙලාව අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක සාකච්ඡා කරනවා අපිට අවශ්‍ය සහාය ලබා ගන්න. ඒකයි මහා භාණ්ඩාගාරේ එහෙම මුදලක් නැහැ එහෙම දෙන්න. ඒ මුදල ගන්න වෙනවා නම් ගන්න තියෙන. එහෙනම් වක්‍ර බදු හෝ ඍජු බදු වෙනම විදියකින් යොදවලා බදු වලින් එකතු කර ගන්න වෙනවා. එහෙම නැත්නම් අපිට කරන්න වෙන්නේ මේ ගාස්තු සංශෝධනය යාවත් කාලීන කරන්න ඕන. ඒ යාවත් කාලීන කිරීම තුලින් තමයි අපිට ලබා ගන්නෙ. එහෙම නැති වුණොත් අපිට තියෙන විකල්පේ තමයි කවුරු මොන විදියට කිව්වත් රුපියල් බිලියන 423.5ක් අපේ විදුලි බල මණ්ඩලයට ලැබෙන්නේ නැත්නම් අවශ්‍ය ඉන්ධන ටික ගන්න, ගල් අඟුරු ටික ගන්න, දැවිතෙල් ටික ගන්න. එහෙනම් අපි සියලු දෙනා ලෑස්ති වෙන්න ඕන ලබන අවුරුද්ද පැය 6ක 8ක විදුලි කප්පාදුවකට යන්න. ඒකනම් කැමැති කරන්න විදුලි කප්පාදුවට යන්න ඕන නම් අපිට ප්‍රශ්නයක් නැහැ ගරු කතානායකතුමනි. මේ ගාස්තු සංශෝධනය නොකර ඉන්න පුළුවන්. මම දන්නවා මෙතන ඉන්න විපක්ෂේ නියෝජනය කරන හැම මන්ත්‍රීවරණ මේ මතේ නැහැ. සමහරු කියනවා මේක කරන්න එපා, මේක මානුෂික හිතන්නේ කියලා. අපි දන්නවා මේක සංවේදී කාරණාවක්, වැඩි කිරීම කියන එක අමාරුයි. නමුත් මේ වෙලාවේ විදුලි බල මණ්ඩලයේ අපි මේ පහුගිය අලාභ පියවන්න නෙවෙයි. දැන් විදුලි බල මණ්ඩලයට විදුලිය සපයන පෞද්ගලික බලාගාර, පෞද්ගලික බලාගාර වලට ගරු කතානායකතුමනි රුපියල් බිලියන 70ක් ගෙවන්න තියෙනවා පහුගිය මාස 12 දීපු විදුලියට. ඒ වගේම පෞද්ගලික නිපැයුම් සැපයුම් කරුවන්, ඒ කියන්නේ පුනර්ජනනීය සැපයුම් කරුවන් ඉන්නෝ සුලම් බලාගාර තියෙන, සූර්ය බලාගාර තියෙන, ඔවුන්ගේ රුපියල් බිලියන 40ක මුදලක් තියෙනවා අපිට ලබා දෙන විදුලි බල මණ්ඩලයට. දැන් මේ ගාස්තු සංශෝධනය තුලත් අපි රුපියල් බිලියන 2 ගානේ තමයි ගෙවාගෙන ආවේ. හැබැයි අපි මේක ඉල්ලන්නේ මේ පහුගිය තියෙන අලාභ පියව ගන්න නෙවෙයි. අපි බලන්නේ මේ අඩුමතරමේ ගාස්තු සංශෝධනයක් කරලා අර අපේ වියදමට සරිලන ගාස්තු සංශෝධනය මිල සූත්‍රයක් ආවොත් අපිට පුළුවන් බැංකු පහසුකම් ලබා ගන්න අර පරණ ඒවා ටික ගෙවිගෙන කරකට ගන්න. නැත්තම් වෙන්නේ මේ සුලම් බලාගාර, සූර්ය බලාගාර, ඒ වගේම මිනි හයිඩ්‍රෝ මේ කියන පිරිස් නැවැත්වුවොත් එහෙම අඛණ්ඩව විදුලිය ලබා දෙන එක කරු කතානායකතුමනි මීට වැඩිය බරපතල තත්ත්වයකට යනවා. ඒක මම හිතන්නේ මෙතන ඉන්න දේශපාලඥයෝ කවුරුවත් අනුමත කරන්න පුළුවන් දෙයක් කියලා. ඒ නිසා අපි සියලු දෙනාම උත්සාහ කරන්නේ ලබන අවුරුද්දේ කෙසේ හෝ අඛණ්ඩව විදුලිය සපයන්න. අපිට රුපියල් බිලියන 423ක් ලැබෙන්නේ නැත්තම් අපි හිතනවා පැය 3ක විදුලි කප්පාදුව කරනවා නම් රුපියල් බිලියන 350ක් පමණ ඕන කියලා. ඒ නිසා මේ දෙකෙන් එකක් අනිවාර්යම කළ යුතුයි. මම දැක්ක ඊයේ මහජන උපකිතා කොමිසමේ සභාපතිවරයා කියලා තියෙනවා මේක නීත්‍යානුකූල නැහැ කියලා. අපිට තියෙන බලය අනුව තමයි නීතිපතිවරයාගේ උපදෙස් අනුව ජනාධිපතිතුමා මුදල් අමතිවරයා හැටියටත් විදුලි බල අමතිවරයා හැටියටත් මමත් ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරේ නීතිපතිවරයාගෙනුත් උපදෙස් අරගෙන නීතිපතිවරයාත් ඒකට අපිට දීලා තියෙනවා ඒක කළ හැකියි කියලා. අමතිවරයා තමයි විදුලි බිල නියාමනය කිරීමේ කටයුත්ත කොහොමද ඒ ක්‍රමවේදේ කරන්න ඕන කියලා කටයුතු කරන් තියෙන්නේ. ඒ නිසා මේ පහුගිය කාලේ මහජන උපකිතා කොමිසමෙන් සිදුවෙච්ච වැරද්ද දැන් කියන්න බෑ ඇවිල්ලිවල අපිට මේ ගාස් සංශෝධනයක් කරන්න බෑ කියලා. එහෙම වෙනවා නම් අපි සියලු දෙනාම අකණ්ඩව අපි විදුලි කප්පාදුවකට යන්න සූදානම් වෙන්න වෙනවා. ඒ වගේම සමහර වෘත්තීය සමිති, මම කියන්නේ සියලුම වෘත්තීය සමිති කියලා, අද විදුලි බල මණ්ඩලයේ ඉන්න ඉහළම සමාජිකයන් සියලු දෙනාම කලමනාකාරීත්වය පිළිඅරගෙන තියෙනවා මේක කරන්න ඕන කියලා. හැබැයි සමහරු මේක සටන් පාඩයක් බවට පත් කරගෙන තියෙනවා විදුලි බිල වැඩි කරන්න දෙන්නේ නැහැ කියලා. ඒ මොනවත් නෙවෙයි විදුලි බල මණ්ඩලයේ ප්‍රතිවිභවගත කිරීමේ වැඩපිළිවෙළත් අපි යෝජනා කරලා තියෙන හින්දා. විදුලි බල මණ්ඩලයේ ප්‍රතිවිභවගත කිරීමේ වැඩපිළිවෙළත් මම දැක්ක විවිධ පුද්ගලෝ විවිධ දේවල් කියනවා. මම දැක්ක කිරියල්ල මන්ත්‍රීතුමත් කියනවා මේක කරන්න දෙන්න බෑ කියලා. හැබැයි එතුමාට අමතක වෙලා තියෙනවා 2002 එතුමා මේ පනත ගේනකට මේ 2002 පනත පාදක කරගෙන එතුමාත් අත උස්සලා මේකට සම්මත කරන්න ඡන්දේ ලබා දීපු මන්ත්‍රීවරේ. මේ 2002 පනත පාදක කරගෙන අපි යෝජනා කරන්නේ 2022 ගැලපෙන. අද දවසට ගැලපෙන ආකාරයට විදුලි බල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කරන්න ඕන. මොකද ජනතාවට අපිට හැමතිස්සම කියන්න බෑ විදුලි බිල ගාස්තුව වැඩි කරන්න ඕන කියලා. ඒ ප්‍රතිව්‍යුහගත කිරීම තුරින් තමයි අපිට අඩුමතරමේ මේ විදුලි උත්පාදන වියදම අඩු කරගන්නත් ඒ වගේම මේක අලාභ ලබන නොලබන ආයතනයක් බවට පරිවර්තනය කළ මේ කටයුතු කරන්න පුළුවන්. මේක මම දැක්ක සමහර ඉංග්‍රීසි පත්‍රවල තියෙනවා කෑලි 15කට කඩනවා කියලා. ඒ ඉංග්‍රීසි පත්‍රෙම තියෙන සිංහල පත්‍රයේ කියනවා කෑලි 8කට කඩනවා කියලා. සමහරවල් මේක තේරුම් ගන්න බැරුව ඉන්නේ. මේ පිළිබඳව සියලුම වාර්තා අපි ඉදිරිපත් කළා තියෙනවා පාර්ලිමේන්තුවට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කරුණා කරලා මේක බලලිවල සහයෝගය දෙන්න මේ කටයුතු කරගෙන යන්න. දැනටත් කියනවා විදුලි බල මණ්ඩලයේ ගරු කතානායකතුමනි ඩිස්ට්‍රිබියුෂන් එකට පහක් තියෙනවා ආයතන. ඩිස්ට්‍රිබියුෂන් ආයතන පහක් සීබික කරනවා, හතරක් කරනවා, ලිකෝ ආයතන එකක් කරනවා. ඒක තමයි අපි යෝජනා කරලා තියෙන්නේ ඒ ඩිස්ට්‍රිබියුෂන් කම්පනීස් පහක් හැටියට තියන්න කියලා. ඒ වගේම ජෙනරේෂන් ගත්තොත් එහෙම ඒක යෝජනා කරලා තියෙන්නේ සමනලවැව මහවැලි ලක්ෂපාන වගේ හයිඩ්‍රෝ ආයතන රජයේ ආයතන බවට පරිවර්තනය කරගෙන කම්පැනි බවට පරිවර්තනය කරගෙන මේක මීට වැඩිය අර මේ අලාභදායි ආකාරයට පවත්වාගෙන යන්න නැතුව කාර්යක්ෂම කිරීම සඳහා ඒ කටයුතු කරන්න කියලා. ඒ නිසා මේක යෝජනා කරලා තියෙන දේවල් තුලින් කිසිම හානියක් සිද්ධ වෙන්නේ නැහැ. පාරිභෝගික ජනතාව ආරක්ෂා වෙනවා, කාර්යක්ෂමතාවයේ වැඩි වෙනවා. හැබැයි සමහර සේවකයන්ට සමහරලාට ප්‍රශ්නයක් ඇති. මේ කාර්යක්ෂමතාවයේ වැඩි කිරීමේදී අකාර්යක්ෂම කට්ටිය කවුද කියලාත් මේකේ හඳුනා ගන්න පුළුවන්. ඒ නිසා ගරු කතානායකතුමනි මම පැහැදිලිව කියන්න ඕන මේ විශේෂ බාර ඇමතිවරයා හැටියට මම පත් වෙච්ච දවසේ ඉඳලා අපි මේකේ වියදම් කප්පාදු කරන් කටයුතු කරලා තියෙනවා. අපි ඕවර් ටයිම් අපි අඩු කරලා තියෙනවා. allowances අපි අඩු කරලා තියෙනවා. පහුගිය අවුරුද්දවල දීපු allowances අපි දීලා නැහැ. දැනටත් අපි කටයුතු කරගෙන යනවා, අඩු කරගෙන යනවා. අපේ පැත්තෙන් අපි වියදම් කළමනාකරණය කරගෙන යනවා වගේම හැබැයි අපිට දවසෙන් දෙකෙන් බලාගාර හදන්න බෑ. මේක අවුරුදු ගාණක් තිස්සේ මේ රටේ ඇතිවෙච්ච ප්‍රශ්නයක්. ඒ නිසා මේකේ කවුරු මේ විශේෂ බාරව හිටියත් මේ බලාගාර ඉදිකිරීමේ කටයුතු යම් කාලයක් ගත වෙනවා. ඒ වගේම මේ වෙලාවේ ආයෝජනය කරන්න පිරිස් එන්නේ නැති වෙන පොලි අනුපාතිකය සහ විනිමය අනුපාත ගත්තම ඒ නිසා අපිට යම් කිසි ආකාරයක යටිතල පහසුකම් කිරීමේ දියුණුවක් කරන්න ඕන. ඔවුන් දිනා ගැනීම සඳහා යම් වැඩපිළිවෙළක් කරන්න ඕන. හැබැයි කවුරුවත් මේ තියෙන විදුලි බල මණ්ඩලයට ගෙවීමට නොහැකි නම් කවුරුවත් ආයෝජනය කරන්න එන්නේ නැහැ මේ විදුලි බල මණ්ඩලෙ. ඒ නිසා අපි ඉල්ලන්නේ වෙන මොනවත් නෙවෙයි ගරු කතානායකතුමනි මට විනාඩියක් දෙන්න ගරු කතානායකතුම අවසන් කරන්න. අපේ ගත්තොත් එහෙම ගෘහස්ත කාණ්ඩ පහක් තියෙනවා. මේ ගෘහස්ත කාණ්ඩ පහේ ඒකක 30ක් දක්වා ඉන්නවා ගරු කතානායකතුමනි 14,60,000ක් ඉන්නවා පාරිභෝගිකයෝ. ඒ 14,60,000 ඒකක 30ක් දක්වා ගෙවන්නේ රුපියල් 8යි ගරු කතානායකතුමනි. රුපියල් 56ක් වැය වෙනවා රුපියල් 8යි ගෙවන්නේ. ඒතර උපරිම බිල රුපියල් 360යි. ඒක තමයි අපේ තියෙන අර මේ සබ්සිඩි එක. ඒක තමයි අපේ තියෙන පිරිවැය වැඩි වශයෙන් යන්නේ. තව ඒකකයක් තියෙනවා රුපියල් ඒකක 30 ඉඳලා 60 දක්වා. ඒ කාණ්ඩේ ඉන්න සියලු දෙනා ගෙවන්නේ ඒකකට රුපියල් 10යි. රුපියල් 56යි වියදම ගෙවන්නේ 10යි. ඔවුන් ගෙවන්නේ රුපියල් 780කට අඩු බිලක් ගෙවන්නේ 16,80,000ක්. තවත් ඉන්නවා 18,00,000ක්, 17,00,000ක් ඒකක 90 දක්වා රුපියල් 16යි ගෙවන්නේ. හැබැයි ඊළඟ ඒකක දෙක ගත්තම කවුරු කතානායකතුමනි එතරම් අසාධාරණයක් වෙලා තියෙනවා මේ ගණනේදී. සමහරුන්ගෙන් රුපියල් 75ක් අය කරනවා. දැන් රුපියල් 75ක් අය කරන 3,03,000ක් ඉන්නවා. රුපියල් 50ක් අය කරන 16,00,000ක් ඉන්නවා. එතකොට එක කොටසක් අනිත් පිරිසකේ විදුලි බිලටත් දායක වෙලා තියෙනවා. ඒ බිලට දායක වෙන ගමන් අනිත් බදු වලින්, වක්‍ර බදු වලින්, ඍජු බදු වලින් තමයි අර රුපියල් බිලියන 425ක කියන පාඩුව පියව ගන්න කටයුතු කරලා තියෙන්නේ. ඒස අපි යෝජනා කරන්නේ ජනාධිපතිත්වයත් එක්ක මේක කතා කරා. ලබන වර්ෂයේ ජනවාරි මාසයේ ඉඳලා මේ සංශෝධනය කළ යුතුයි. ඒ කිරීමේදී අඩු ආදායම් ලාභී පවුල් ඉලක්ක කරගෙන විශේෂම සමෘද්ධි අමාත්‍යාංශයේ, මුදල් අමාත්‍යාංශයේ මේ වන විටත් ලෝක බැංකුව ඇතුළු ආයතනත් එක්ක කතා කරනවා. ඔවුන්ගේ ජීවන මට්ටම පවත්වාගෙන යන්න ඔවුන්ට යම්කිසි දිරිදීමනාවක් දෙන්න. අපි යෝජනා කරන්නේ ඒ ලබා දෙන ඍජු මූල්‍ය අනුග්‍රහය ඔවුන් වෙත ලබා දුන්නට කමක් නැහැ. ඒක ලබා දෙන්න ඊතර විදුලි බිය පියව ගන්න ඔවුන්ට පුළුවන්කම ලැබෙනවා. එහෙම නැති වුණොත් අපි සියලු දෙනාට සිද්ධ වෙනවා මොන විදිහේ අපිට තිබුණත් අපිට බලාගාර තිබුණත් බලාගාර දුවන්න ඉන්ධන ටික ගන්න බැරි නම් දැවිතල් ටික ගන්න බැරි නම් ගල් අඟුරු ටික ගන්න බැරි නම් ඒ බරපතල ප්‍රශ්නෙට අපි මූණ දෙනවා. ඒ නිසා කරු කතානායකතුමා ඉතාමත්ම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා. යෝජනා තියෙනවා නම් දෙන්න. මේ යෝජනාව හදන්නේ ගාස්තු සංශෝධනය පිළිබඳව අමාත්‍යාංශය සහ විදුලි බල මණ්ඩලය. ඒක හදලා දුන්නට පස්සේ අපි ඒක මහජන උපේක්ෂා කොමිසමට දෙනවා. මහජන උපේක්ෂා කොමිසමට මේ නීත්‍යානුකූල දෙන යෝජනාවක් පැහැර හරින්න කිසිසේත් පුළුවන්කමක් නැහැ. මම දන්නවා මේකේ බොහෝ දෙනෙක් උවමනාවක් තියෙනවා. ආයේ විදුලි කප්පාදුවකට බරපතල විදුලි කප්පාදුවකට ගිහිල්ලා පෝලිං ඇති කරලා අඳුරු යුගයක් බවට පත් කළා. මේ ආර්ථික ක්‍රියාවලිය සක්‍රිය වෙන මොහොතේ සංචාර කර්මාන්තයේ නැගී සිටින මොහොතේ මේක නවත්තන්න. ඔබතුමාම දන්න ඔබතුමාගේ කලාපේ වැලිගම ආසනේ සංචාර කලාපේ ඔබතුමාම මට අවස්ථා කීපයකදී කතා කරලා තියෙනවා. රාත්‍රී කාලේ පැයක් කපන එකත් අමාරුයි. ඒ නිසා අපි දැන් සංචාර කලාප තෝරගෙන ඉවරලා ඒක විදුලි කප්පාදුවෙන් අයින් කළා තියෙනවා. හැබැයි ඒක අයින් කරන්නත් අපිට ඩීසල් බලාගාර ටික සහ අපේ දැවිතල් බලාගාර අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළ යුතුයි. ඒක ක්‍රියාත්මක කරන්න නම් මේ මුදල් අවශ්‍යයි. මුදල් නැතුව අපිට කණිත් තෙල් සංස්ථාවෙන් අපිට දෙන්න බෑ, ණයට දෙන්න බෑ. එහෙම වුණොත් කණිත් තෙල් සංස්ථාවත් පාඩු ලබන ආයතනයක් බවට පත් වෙනවා.
ඔව් කිරියල්ල මැතිතුමා.
තුමා මගේ නම සඳහන් කෙරුවා.
ඔව්.
ගරු කතානායකතුමනි මේක අපේ ප්‍රශ්නයක් නෙවෙයි. මහජන උපයෝගිතා කොමිසමේ සභාපති කියනවා මිලි වැඩි කිරීමක් අවශ්‍ය නැහැ කියලා. ඉතින් ඔබතුමාලා ආණ්ඩුව ඇතුළේ ප්‍රශ්න විසඳන්න. මේගොල්ලෝ පත් කරපු අය උපයෝගිතා කොමිසමේ සභාපති හැමදාම හතට ඇවිල්ලා කියනවා රූපවාහිනී වැඩි කිරීමක් අවශ්‍ය නැහැ කියලා. මෙතුමා ඇවිල්ලා වැඩ කතාවක් කියනවා. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ මෙතන. දැන් මෙතුමා එකක් කියනවා උපයෝගිතා කොමිසමේ සභාපති තව එකක් කියනවා. එතකොට ජනතාවට ප්‍රශ්නයක් තියෙනවද මේක ගැන? ඉතින් ඔබතුමාගේ අවධානය යොමු කරන අනිත් එක දැන් මෙතුමාගේ කතාවේ හෙලිදරව් උනා මේ විදුලි බල මණ්ඩලය කෑලි හත අටකට කඩනවා කියලා. මෙතුමා කිව්වා ඒකක පහක් තියෙනවා කිව්වා. එතකොට ඊතර පහයි. එතකොට බලාගාර තියෙනවා කියලා බලාගාර 3-4ක් තියෙනවා. එතනම අටක්. ඉතින් එතුමාගේ කතාවෙන් තහවුරු කෙරුවා. මේ කොටස් අටකට කඩනවා කියලා. එතුමා කිව්වනේ පහක් තියෙනවා. ඒකක ඒ බලාගාරක් තියෙනවා. එතකොට එකව කරුවා 8ටත් වැඩි. ඉතින් ඒක තමයි මගේ තර්කය මේකයි. මේ අය බලයටපත් උනේ දේශීය සම්පත් ආරක්ෂා කරනවා කියලානේ. අපිනේ වික්කයි කිව්වේ.
කිව්වනේ ඒක.
අපිනේ වික්කයි කිව්වද මේකොල්ල මොකද කරන්නේ? දැන් විකුණන දේවල් හොය හොය යනවා. දැක්කේ රටට.
ඕ විශ්ුද්ධි දැන් ඔය එක.
ඉනිකයි.
ඔව්. right. දැන් විවාදයකට ඔබතුමාලට ඕන නම් වෙනම දවසක් ඉල්ලගන්න. දැන් මේක විවාදයකට යන්න වෙලාවක් නැහැ. බොහොම ස්තුතියි. රතන හාමුදුරන්ට මොන හරි ගැටලුවක් තියෙනවද?
මොනේ? කරු අමාත්‍යතුමා ඉතා දීර්ඝ විස්තරයක් ආණ්ඩු පක්ෂෙන් කළා. එතකොට අඩු ගානනේ එතුමා දීර්ඝ විස්තරයක් අද මේ විවාදේ නෙවෙයි තියෙන්නේ. එතන ඒක කෙටියෙන් එතුමා කිව්වනම් හරි. එහෙම එතුමා ඒක පාර්ශ්විකව දීර්ඝ විස්තරයක් කරා නම් අඩු ගාන ඒකෙන් භාගයක්වත් විපක්ෂයට අවශ්‍යයි. මේ ගැන උත්තරයද? මොකද ගරු කතානායකතුමනේ මේ නිරූපණකින් ගරු කතානායක
ස්වාමීන් වහන්සේ අමාත්‍යවරයෙකුට ප්‍රකාශයක් කිරීමේ අවස්ථාව තියෙන ඕන වෙලාවක.
ගරු කතානායක
ඒ නිසා ඒක ගැන විවාදයක් වුණා නම් ඔබ වහන්සේලාට පුළුවන් නැවතත් විවාදයකට දිනයක් ඉල්ලගන්න.
මේ කියපු දත්තවල ඉඳලා ගරු ඇමරතුමා කියන දත්තවල ඉඳලා ප්‍රශ්න තියෙනවා. පොදුයි ගත්තට පස්සේ දැන් අපි කියන්න ඕන කාරණේ ගල් අඟුරු හා තෙල් පිච්චුවම යන මුදල කීයද? මේ 50 ගණනක් කියන්නේ ඔක්කොම. දැන් අපි සරලව ගත්තොත් ගරු කතානායකතුමනි සමා රට නොමග යනවා. හයිඩ්‍රෝ පව අපට නිෂ්පාදනය කරන්න යන්නේ කිලෝවොට් යුනිට් එකකට 2.76. හැබැයි අපි රුපියල් 180 මේ වර්ෂයේ තෙල් පුච්චල යන ගාන දාලා තියෙන කේද රුපියල් 82යි. මීට වඩා බොහොම වැඩි කරු කතානායකතුමනි. මේක සමස්තයක් විදිහට නම් තමයි මගේ දැනුමේ හැටියට මේ 50 ගණනක් කියන්නේ. එතකොට අපි අනිවාර්යයෙන්ම කිව්ව ගරු කතානායකතුමනි මම සොයා බලලා කියන්නේ මේ සභාව නොමග යන නිසා සෝලාවලට මම රුපියල් 36 දීපු මදි කිව්වම ඒක කිව්වා මොකද්ද මාෆියාවක් කියලා මේ ගරු ඇමරතුමා. සෝලාවල මාෆියාවක් නැහැ. අපි කිව්වේ තෙල් පුච්චලා රුපියල් 100ට ගන්න පුළුවන් නම් ඒකත් ගන්න සල්ලි නැත්තම් ඩොලර නැත්තම් ආයෝජකයෝ ඉන්නෝ නම් වහලවල් මත හයිඩ්‍රෝ මේ සෝලා හයි කරන්න ඒක ගන්න මුදල රුපියල් 60ට අඩුවෙන් 50-60 අතර. ඔක 45 හෝ 50 වුණයි කියලා අපිට ප්‍රශ්නයක් නැහැ. ඒක මට රතන හාමුදුරු කියන හන්ද කරන්න ඕනේ නැහැ ගරු කතානායකතුමනි. ඒ ගැන ටැරිෆ් එකේ දීපු වාර්තාව මම සොයලා බැලුවම ටැරිෆ් එකයි දීපු වාර්තා දෙකක් තියෙනවා. එක කට්ටියක් දීලා තියෙනවා 26ක්, තව කට්ටියක් 32ක් දීලා තියෙනවා, තව කට්ටියක් 36ක් දීලා තියෙනවා, තව කට්ටියක් 52ක් හෝ 4ක් දීලා තියෙනවා. මම ගරු කතානායකතුමනි ඉල්ල හිටින්නේ මේ තෙල් කියන්නේ මාෆියාවක්. මේක ඉන්න හොඳට ගහන්න පුළුවන් තැන. ඒක අහන තමයි කවදාවත් මේක හදන්න බැරි. මේ රටටම අන්තිම නන්නත්තාර වෙලා අපි හොම්බෙන් ගිහිලා තියෙන වෙලාවේ ප්‍රායෝගික විසඳුමක් සඳහා මම කියන එක නෙවෙයි විශේෂ මේක රටේ ප්‍රශ්නය. දැන් විදුලිය කැපෙන උපයෝග විශේෂ කාරක සභාවක් මේ සඳහා ගරු කතානායකතුමනි පත් කරන්න.
විවාදයක් ඉල්ල ගන්න ඔබතුමාලා.
විවාදයක් උතවශ්‍ය.
ඔව්. එමෙතුමාට මොනවද කියන් තියන්නේ?
ගරු කතානායකතුමනි මෙතන රත්න හාමුදුරුව හැමදාම අපේ ගරු කතානායකතුමනි මම හිතන්නේ පන්සිල් පදවලින් මොකද්ද කැඩුවේ නැත්තේ කියලා තමයි හොයාගන්න තියෙන්නේ. ගරු කතානායකතුමනි අපේ මේ ජලවිදුලි බලාගාර වලින් උත්පාදනය කිරීම සඳහා රුපියල් 3.7ක් වැය වෙනවා. ඒ වගේම අපේ ගල්ලංගුරු බලාගාර වලින් උත්පාදනය කිරීම සඳහා රුපියල් 47.780.
ස්වාමින් වහන්සේ කෙනෙකුට අපහාස ව්‍යාකරණ මෙහෙම කරන්න බෑ.
හරි ඒක විදිහට.
ගරු කතානායකතුමනි එතකට උන්වහන්සේ කියන්නේ මේ ඩීසල් බලාගාර වලට යන වියදම වැඩි කියලා. මම පිළිගන්නවා. හැබැයි අපේ රටේ ඩීසල් බලාගාර නම් හදලා තියෙන්නේ. දැවිතෙල් බලාගාර නම් හදලා තියෙන්නේ. ඊට විකල්ප බලාගාර හදලා නැත්නම් දැන් අපෙන් අහන්නේ ඇයි කැලණදිස්ස දුවන්නේ නැත්තේ? අපෙන් අහන්නේ ඇයි යුගදරවි බලාගාරේ දුවන්නේ නැත්තේ? මේ බලාගාර ටික දුවන්න දැවිතෙල් සහ ඉන්ධන වලින් දුවන බලාගාර වලට දුවන්න අපේ තියෙන බලාගාර. මම මේ කියන්නේ පෞද්ගලික බලාගාර නෙවෙයි. විදුලි බල මණ්ඩලයේ සතු බලාගාර වල සාමාන්‍යයෙන් රුපියල් 96.746ක් වැය වෙනවා ඒකකයක් උත්පාදනය කරන්න. මේක තමයි යථාර්ථය ගරු කතානායකතුමනි. ඉතින් ඒ බලාගාර වෙනුවෙන් අලුත් බලාගාර ඉදිවෙන්න ඕන. හැබැයි අපිට බලාගාර එකපාරට ගෙනල්ලා හයි කරන්න බෑ. ඉතින් මේ බලාගාරත් පාවිච්චි කළ තමයි අපිට ඉදිරි අවුරුද්දේ විදුලිය උත්පාදනය කරන්න වෙන්නේ. මම යෝජනා කරන්නේ විදුලිය අඛණ්ඩව ලබා දිය යුතුයි කියන එක. විදුලිය අඛණ්ඩව ලබා දෙන්න නම් අනිවාර්යයෙන්ම ගාස් සංශෝධනයක් කළ යුතුයි. ඒ ගාස් සංශෝධනය කිරීමේදී සමහර තැන්වල ගරු කතානායකතුමනි මේ මහජන උපයෝගිතා කොමිසම මම ඉදිරියේදී අනාවරණය කරන්නම්. එතුමාගේ හෝටල් පද්ධතියක් තියෙන ඉඳ හෝටල් වලට අඩු කරලා අර අපාර්ට්මන්ට් වලට අඩු කරලා විදුලිය කොහොමද බෙදලා තියෙන්නේ කියලා අනිත් තැන් වලට වැඩි කළා කොහොමද තියෙන්නේ කියලා ඒකත් අපි පෙන්වන්නම් ගරු කතානායකතුමනි. නමුත් මේකේ පැහැදිලි විනිවිදභාවයකින් අපි යෝජනා කරන්නේ 56.90යි නම් වැය වෙන්නේ 56.90 එහෙනම් සිනු දිනාට පොදු වෙන්න ඕන. එහෙම නැත්නම් යම් ක්‍රමවේදයක් එන්න ඕන ඒ පිරිසට අවශ්‍ය පහසුකම් ටික දෙන්න. ඒ නිසා අපිට විදුලි බල මණ්ඩලයට ඩක්කණ්ඩව විදුලිය ලබා දෙන්න නම් ගරු කතානායකතුමනි අනිවාර්යයෙන්ම විදුලි බිල සංශෝධනයක් සිදුවේ යුතුයි. ඒක වුණේ නැත්නම් අපිට අනිවාර්යයෙන්ම අඳුරු යුගයකට යන්න වෙයි
කියලා රතන හඳුරුවන්ගේ නම කියවුණා කියවන්න.
ගරු කතානායකතුමනි මම කාලේ නාස්ති කරන්නේ නැහැ. අපි කවුරුත් කැමති විදුලිය දෙන්න ගරු කතානායකතුමනි. මෙතන අපි නොමග යවීම කරන්න එපා. අපි කියන්නේ තෙල් පුච්චලා ගන්න ඩොලර නෑ රටට. බාජ්‍යක වෙනුවෙන් මිලියන 200 ගෙවන්න වෙනවා මූදේ ඩොලර නැතුව. අපි ඒක නිසා කිව්වේ ඉක්මනින්ම විදුලිය ගන්න පුළුවන් යෝජනාවක් අපි අහිංසක යෝජනාවක් කරේ. අපි කිව්වා ආයෝජකයෝ ගෙන්න ගන්න පුළුවන් රටේ දේශීය ව්‍යාපාරිකයිනෝ රුපියල් 60ට අඩුවෙන් දැනට දාලා තියෙන 36නේ දැන් තෙල් පුච්චලා එතුමම කිව්වා 80 ගානට වැඩි මේක. ඒක තෙල් වල මිල 90 එහාට මෙහාට යනවා. එතකොට ලංකාවේ දැනට අපේ ඇයි අපේ බලාගාරයේ සපුගස් කන්දේ දුවන්නේ නැතුව පිරිපහදු කරන්න නැතුව දැන් මාස ගාන. එතකොට අපි පිරිපහදු කරපොම තෙල් ගෙනල්ලා පුච්චනකොට ඒකේ වෙන පාඩුව කොච්චරද කවුද දරන්නේ? සරල ප්‍රශ්නයක් කරු කතා නැහැ තුමනිදී. අපි කිව්වේ සරල ප්‍රශ්නයක්. සරල ප්‍රශ්නේ
කරුණා කළා විවාදයකට යන්න අවශ්‍ය
නැහැ. මම අවසානේ කරන්න කරු කතා නැහැ. මාස දෙකකින් කරුණා කරලා සෝලා හයි කරලා ඒක සුලම් බලෙන් අවස්ථාවක් තියෙනවා. ඒකට ඇයි ඉඩ දෙන්නේ නැත්තේ කියලා අපි අහන්නේ.
හරි එමෙතුමා මොකද උත්තර දෙන්නේ ඉක්මනෙන් දෙනවා නම් දීලිවර.
කරු කතා නැහැ තුමනි සුලම් බලෙන් සහ සූර්ය බලෙන් ඕනතරම් ව්‍යාපෘති වලට අවකාශ ලබා දීලා තියෙනවා. අපි සැලසුම් කළ තියෙනවා 2026 සැලසුම් ඇතුලේ දැනට තියෙන යටිතල පහසුකම් එක්ක මෙගවොට් 2800ක් එකතු කරන්න. ඒකට අපේ ඉන්න පෞද්ගලික ව්‍යාපාරිකයන්ට අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒ වගේම කරු කතානායකතුමනි පිරිපහදුව දුවන්නේ නැත්තේයි කියලා අහනවා. පිරිපහදුවේ උත්පාදනය වෙන දැවිතෙල් ටික නැප්තා ටික විදුලි බල මණ්ඩලයට ගන්න මුදල් නැත්තම් අපි පිරිපහදුව දුවන්න ක්‍රමයක් නැහැ අපිට. කනිත් තෙල් සංස්ථාවත් එහෙනම් එතකට මූල්‍ය අරබුදයකට යනවා. විදුලි බල මණ්ඩලයට ගෙවීමේ හැකියාව ලැබෙනකොට දැවිතෙල් හා නැප්තා කියන විශේෂයන් සඳහා අපිට පටන් ගන්න පුළුවන් පිරිපහදුව. අපි ඉලක්ක කරගෙන ඉන්නේ පිරිපහදුව පටන් ගන්න පිරිපහදුවත් එක්ක මේ දැවිතෙල් ටික සහ නැප්තා ටික ලබා දෙන්න. ඒ වගේම කරු කතානායකතුමනි සෝලා වෙනුවෙන් හෝ සුලම් බලය වෙනුවෙන් දැන් මේ විවිධ ටෙන්ඩර් ඉදිරිපත් කළා තියෙනවා. දැන් මේ පාර්ලිමේන්තු නොඑක අවස්ථාවල කරන්නේ ටෙන්ඩර් එකට ආපු අවම මිල ගණන් වලට දෙන්න කියලානේ. ඉතින් අපි අවම මිල ගණන් වලට තමයි දීලා තියෙන්නේ. ඒ අවම මිල ගණන් වලට දුන්නම මට මතකයි රතන හාමුදුරුව එක වෙලාවක ඇවිල්ලා කිව්වා මේ අදානි සමාගමට රුපියල් 60කට දෙන්න හදනවා කියලා. දැන් මේ කියන්නේ රුපියල් 60කට මේ රුපියල් 40කට දෙන්න හදනවා කියලා. දැන් කියනවා රුපියල් 60කට දෙන්න කියලා. එතකොට අදානි එකෙන් රුපියල් 40 ගන්න එක වැරදි. රුපියල් 60කට වෙන එක්කෙනෙක්ට දෙන්න කියනවා. මන් දන්නේ නැහැ කවුරු වෙනුවෙන්ද පෙනී ඉන්නේ කියලා.
කොහොම සුති ගරු සභානායකතුමා ඔබතුමා ප්‍රධාන වැඩ කටයුතු ආරම්භයේ යෝජනා ඉදිරිපත් කරන්න අංක 1
ගරු කතානායකතුමනි පාර්ලිමේන්තුවේ වරප්‍රසාද පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මා විසින් සභානායක හැටියට පාර්ලිමේන්තු වරප්‍රසාද කඩේ තිබවට 2022 දෙසැම්බර් 5 වෙනි දින පාර්ලිමේන්තුවේදී මතු කරලද කරුණු පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 118 හි විධිවිධාන යටතේ ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාර්යසභාවට යොමු කළ යුතුය. 2 පාර්ලිමේන්තුවේ රැස්වීම අංක 1 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 8 හි විධිවිධානවල කුමක් සඳහන් තිබුණද 2022 දෙසැම්බර් මාස 13 වෙනි අඟහරුවාදා රැස්වීම පැවැත්වෙන දිනයක් විය යුතුය.
ස්වභාවිකවද
ආයි
යෝජනා අංක 2
ඉදිරිපත් කරනවා ගරු කතානායකතුමනි.
සභාව එකඟද?
ආයි.
යෝජනා අංක 3
ඉදිරිපත් කරනවා ගරු කතානායක.
සභාව එකඟද?
ආයි.
යෝජනා අංක 4
ඉදිරිපත් කරනවා ගරු කතානායක.
සභාව එකඟද?
ආයි.
යෝජනා අංක 5
ගරු කතානායකතුමනි ආර්ථික ස්ථායී ක්‍රමවල කාර්යසභාව ඉදිරිපත් කරනවා.
සභාව එකඟද?
ආයි.
යෝජනා අංක 6
ගරු කතානායකතුමනි ක්‍රම සහ විධි පිළිබඳ කාර්යසභාව ඉදිරිපත් කරනවා.
සභාව එකඟද?
ආයි.
යෝජනා අංක 7
බැංකු කරන සහ මුල්‍ය සේවා පිළිබඳ කාර්යසභාව ඉදිරිපත් කරනවා ගරු කතානායක.
සභාව එකඟද?
ආයි.